කල් දැබීම
පාලිමේන්තු හෙට පෙරවරු 10 දක්වා.
ගරු
අපි මේ කරේ ගරු මන්ත්‍රීතුමා
මම කතා කරන්නේ තුමනි 2008 වසරේදී ආරම්භ කර පවත්වාගෙන යන මාළඹේ සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය ප්‍රදාන කරන ආයතන සම්බන්ධ බරපතල විරෝධයන් මේ වන විට මතුව ඇත. එම ආයතනයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ
කටයුතු කරන්න ඕනේ මම උතුමාට පහදලා දුන්නා. ඒ කියන්නේ මම අපව කතා කරලා වැඩක් නැහැ ගරු මන්ත්‍රීතුමා. වැදගත් දවසක් අවස්ථාව දෙන්න මට. ගොඩ
මේ වන විට එම ආයතන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යාංශ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යන රාජ්‍ය ආයතන වලින් ලබාගත් යුතු නිසි අනුමැතිය පවා ලබාගෙන නොමැත. ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳ වගකීම් ලබන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් මේ ආයතනයේ ප්‍රමිතිය පිළිනගන්නා බව ප්‍රකාශ කර තිබියදීත් සයිටම් ආයතන විසින් පුවත්පත් දැන්වීම පළ කරමින් වාර්ෂික ශිෂ්‍ය කණ්ඩායම් දෙක බැගින් බදවාගනු ලැබීය. මෙම නීති විරෝධී ආයතනයේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවටත් නිදහස් අධ්‍යාපනයටත් බරපතල තර්ජනයකි. මේ වන විට රජයේ වෛද්‍යවරුන් විසින් පළාත් මට්ටමින් වැඩ වර්ජනය දියත් කරමින් මේට විරෝධය පළ කර ඇති අතර රජයේ වෛද්‍ය පීඨවල සුදුසු සිසු දින 400කට අධික කාලයක් විරෝධතාවල නිරතව සිටිති. විරෝධතාවයන් නියුතු සියලු ජන කොටස් වෙත මර්ධනය එල්ල කරන වෙනුවට මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි ප්‍රදානය කරන වංචනික ආයතනය වහම අහෝසි කරන ලෙස මෙම ගරු සභාවට යෝජනා කර සිටිමි. ගරු කතානායකතුමනි, අද අපි සාකච්ඡාවට බඳුන් කරනු ලබන්නේ මේ වන විට රට තුල මගේ කාලය අඩු කරන්න එපා, මගේ කාලය අඩු කරන්න
එපා. අවසානයේදී මම බල කතා ගන්න බලන්න මමත් බලන්න. කරුණාකර කරුණාකර වාඩි වෙන්න.
ගරු කතානායකතුමනි, අද අපි මේ සාකච්ඡාවට බඳුන් කරනු ලබන්නේ අපේ රට තුල විශාල ආන්දෝලනයකට තුඩු දී තිබෙන ගැටලුවක් පිළිබඳව. විශේෂයෙන්ම මේ වන විට ලංකාවේ වෛද්‍ය පීඨවල සිසුන් දින ගණනාවක් තම අධ්‍යයන කටයුතු වලට සහභාගී නොවි වර්ජනයක නිරත වී සිටිනවා. ඒ වගේම වෛද්‍ය පීඨ ශිෂ්‍ය කාර්ය කමිටුවත් අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකත්වයෙන් ශිෂ්‍ය ව්‍යාපාරයේ උද්ඝෝෂණ ගණනාවක නිරත වෙමින් සිටිනවා. ඒ වගේම රාජ්‍ය වෛද්‍ය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමින් එම පළාත්වල සියලු රෝහල්වල වැඩ නතර කර වැඩ වර්ජනය කරමින් මේට විරෝධය ප්‍රකාශයටපත් කරමින් තිබෙනවා. ඒ වගේම වෛද්‍ය පීඨ ශිෂ්‍යන්ගේ දෙමව්පියන් මේ පිළිබඳ විශේෂ අවධානයෙන් යුතුව මේ පිළිබඳ මැදිහත් වී තිබෙනවා. දේශපාලන ව්‍යාපාර, සිවිල් සංවිධාන, බහුජන නායකයින් මේ ආන්දෝලනාත්මක ප්‍රශ්න පිළිබඳව සාකච්ඡාවට බඳුන් කරමින් තිබෙනවා. ගරු කතානායකතුමනි, මෙම ආන්දෝලනයට තුඩු දී තිබෙන හොර උපාධි කඩේයි හංවඩුව ලැබී තිබෙන මෙම සයිටම් ආයතනය ආශ්‍රිත මේ ප්‍රශ්නය මේ දක්වා වර්ධනය වීමට මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයේ හෝ සිසින් හෝ කිසිසේත්ම වගකිය යුතු නැහැ. ආණ්ඩුවේ ඇමතිවරුත් ආණ්ඩුවත් නිසි අවශ්‍යතා නිසි අවස්ථාවලදී නිසි පියවර නොගැනීමත් ආණ්ඩුවේ ඇමතිවරුත් ආණ්ඩුවත් අනුගමනය කරමින් තිබෙන නිදහස් අධ්‍යාපන පිළිබඳ ප්‍රතිපත්තියක් තමයි මෙම ගැටලුව මේ දක්වා වර්ධනය කිරීමට හේතු සාධක වී තිබෙන්නේ. තමුන්නාන්සලා ඒ වෙනුවෙන් තමුන්නාන්සලා විසින්ම නිර්මාණය කරන ලද, තමුන්නාන්සලා විසින්ම පවත්වාගෙන යන ලද, තමුන්නාන්සලා විසින්ම තීව්‍ර කරන ලද මෙම අර්බුදයේ බර, මෙම අර්බුදයේ වගකීම සිසුන් වෙත හෝ වෛද්‍යවරුන් වෙත හෝ මේට එරෙහි වන්නන් වෙත පැවරීම කිසිසේත්ම සාධාරණ නැහැ. මේ තමුන්නාන්සලාගේ වරදක්, මේ තමුන්නාන්සලා විසින් විසඳිය යුතු වරදක්, ඒ වගේම තමුන්නාන්සලාගේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ වරද්දක්. ඒ තමයි මෙතන පෙන්눔 කරලා තිබෙන්නේ. ගරු කතානායකතුන්, මෙම ආයතනයේ නීති විරෝධීභාවය පිළිබඳව ඕනෑවටත් වඩා වැඩි කාලයක් අපි මේ පාර්ලිමේන්තු කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ නිසා තවදුරටත් දීර්ඝ ලෙස මෙම ආයතනය පිළිබඳව නීතියානුකූල තත්ත්වය පිළිබඳව මා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මෙහි වැදගත් කරුණු කීපයක් තියෙනවා මතු කරන්න. මෙම සයිටම් ආයතනයේ පැවැත්ම බැලුවත් ගරු කතානායකතුමනි, ප්‍රධාන අධ්‍යයන තුනකට බෙදන්න පුළුවන්. 2008 වසරේදී BOE ආයතනයෙන් අවසර ඉල්ලීම හා සිට 2011 අගෝස්තු මාසයේ 30 වෙනිදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් මෙය උපාධි ආයතන ලෙස පිළිගැනීම දක්වා වූ වකවානුව. එතැන් සිට ජනවාරි මාසයේ 31 වෙනිදා නඩු තීරණ දක්වා වූ වකවානුව දැන් ජනවාරි මාසේ 31 වෙනිදාගින් පසුව මේ ගෙවිමින් තිබෙන වකවානුව මේ කිසිදු වකවානුවක් මේ අධිය මේ හැසෑම අධිරයක්ම ප්‍රශ්නේ සමනය වෙනවා වෙනුවට ප්‍රශ්නේ තීව්‍රභාවයට පත් කරා මම ඔබතුමාගේ පළමු අවධානය යොමු කරනවා මෙම මේ BOI ආයතනයෙන් අවසර ලබා ගැනීමේදී පවා වංචනික වංචනික ලෙස අවසර ලබාගෙන තිබුණේ 2008 මාර්තු මාසේ 31 වෙනිදා පැහැදිලි ලෙසම BOI ආයතන විසින් ගරු කතානායකතුමනි මෙම සයිටම් ආයතනයේ ප්‍රධානිය වෙත යවනවා කොන්දේසි දෙකකට යටත් කොන්දේසි දෙකක් යවනවා එයි සෞඛ්‍ය විද්‍යාව පිළිබඳ පුහුණුවක් ලබා දීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබා ගත යුතුයි කියන කරුණ දෙක මෙම ආයතන විසින් උපාධින් පිරිනැමීමට පෙර පිළිගත් විදේශ විශ්වවිද්‍යාල සමග අනුබද්ධ විය යුතුයි කියන කරුණ තමයි සයිටම් ආයතනයේ වෙත BOI ආයතන විසින් යවන ලද එකඟතාවය නමුත් ගරු කතානායකතුමනි මෙම සයිටම් ආයතනයේ BOI ආයතනයට වංචනික ලෙස කරුණු ඉදිරිපත් කරන එවකට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඔවුන්ට අවසර ලබා දී තිබෙනවා යයි කියා BOI ආයතන ලිපියක් යොමු කරනවා. නමුත් පසුව මෛත්‍රීපාල සිරිසේන වර්තමාන ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට කටයුතු කරන කාලේ ඔහු ඉදිරිපත් කරන ලද ලිපියක් තිබෙන ගරු කතානායකතුමනි ඉතා පැහැදිලි ලෙස කියන කිසිදු ලිඛිත අවසර දීමක් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් මේකට ලබා දීලා නැහැ. ඒ වගේම මේ කිසිදු විදේශ උපාධි පිරිනැමීමේ ආයතනයක් එක්ක අනුබද්ධ වෙලත් නැහැ. එනිසා මෙම BOI ආයතනයෙන් පිළිගැනීම වංචනික ක්‍රියාවක්. එනිසා BOI ආයතනයේ පිළිගැනීම පමණක් නොවේ. තමුන්වහන්සේ දන්නවා විශේෂයෙන්ම බලාපොරොත්තු වුණා මෙම විවාදයේදී මෙම සයිටම් ආයතනයේ පීතෘත්වය ධර්ණ රාජපක්ෂ පැවති පාලනයත් ඒ වගේම මේ මේ හොර සයිටම් ආයතනය පවත්වාගෙන යමින් ඒ සඳහා රැකවරණ ආරක්ෂාව ලබා දෙන වර්තමාන මෛත්‍රී රනිල් හවුල්ලාණ්ඩුවත් මේ පිළිබඳ අදිස්ථාවර ප්‍රකාශ කළ යුතුයි. මා දක්වා හිටපු ජනාධිපති රාජපක්ෂ මන්ත්‍රීවර වර්තමාන මන්ත්‍රීවරයා ඔහු විවිධ අවස්ථාවල විවිධ දේ කියමින් තිබෙනවා. හැබැයි මා බලාපොරොත්තු වෙනවා අද ඔහු මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ පිළිබඳ ඔහුගේ ස්ථාවරය එදා ඔහු මේක නිර්මාණය කරන්නත් අද ඒකට එරෙවීම සඳහා ඔහු පාදක කරගත් නිර්ණායකයන් කවරේද කියලා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ සුපුරුදු ක්‍රියාව ආන්දා මාළු ඉරටුවෙන් කනවා වගේ නිරන්තරයෙන් ලිස්සා යාමේ ප්‍රතිපත්තියට අනුව කමිටුවක්පත් කර තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාගේ ස්ථාවරය නියෝජනය කරමින් ඔහු නියෝජනය කරන කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් ඔහුගේ අදහස මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාවි කියලා මා කල්පනා කරනවා. ඒ නිසා ඒ වගේම ගරු කතානායකතුමනි සෑම ප්‍රශ්නයකදීම ප්‍රශ්නේ කල්ලරින්න දීලා ප්‍රශ්නේ උඩුදුවන්න දීලා ප්‍රශ්නේ ඇතුළ ගැටළු අතු වෙන්න දීලා නිහඬ ගොළුවා කසාය බිව්වා වාගේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් තිබෙන අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳව මෙම පාර්ලිමේන්තුවේ අද තමන්ගේ ස්ථාවර ප්‍රකාශ කරාවි කියලා මා බලාපොරොත්තු වෙනවා. කොහොමත් SB සානායක අමාත්‍යතුමා නම් මේ ගැන කියනවා. ඔව් ඔබතුමා මේක කියන්නත් ඕන. ඔබතුමා ටිකක් කොහොමත් අද දතකට මැදගෙන ඉන්නෙම මේ ගැන කියන්න. ඔබතුමා නොකියනවා වැඩකුත් නැහැ. ඒක අපි දන්නවා. හැබැයි අපි අහන්නේ එක්සත් ජාතික පක්ෂ අග්‍රාමාත්‍යවරයා මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ ස්ථාවරයත් ඒ වගේම හිටපු ජනාධිපතිවරයාගේ ස්ථාවරයත් මේ පාර්ලිමේන්තුවට කියන්න ඕන. කිසිවෙක් හොරගල් අහුලන්න හෝ මේ ප්‍රශ්නේ යට කරන්න හෝ මේ ප්‍රශ්නේ පසක තබා යාමට කිසිදු අයිතියක් නැහැ. මේ වෙලාවේ සමාජයේ මේ ප්‍රශ්නේ වර්ධන වී තිබෙන ප්‍රමාණයට අනුකූල වන පරිදි. එනිසා මේ අද මෙම පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ නිශ්චිත තීරණයකට එළඹිය යුතු තුමනා තවත් අපේ රට විශ්වවිද්‍යාල සිසුන් පාරට ගෙනවන්න තවත් වෛද්‍යවරුන්ගේ වැඩවර්ජන කැඳවන්න තවත් දෙමෝපියන් විශාල අරගල වලට කැඳවෙන තත්ත්වයක් නිර්මාණය නොකොට මේ විසඳීම ආණ්ඩුවේ වගකීමක් කියලා අපි කල්පනා කරනවා ගරු කතානායකතුමනි. ඊළඟම අවධානය යොමු කරන්නේ දෙවනි පියවර. විශ්වවිද්‍යාලයේ මෙම විශ්වවිද්‍යාලයට මෙම සයිටම් හොර උපාධි කඩේට වෛද්‍ය උපාධිය පිරිනැමීමට අවස්ථාව ලබා දීම සඳහා ගන්නා ලද අවසරය. ඒක තමුන්වහන්සේ දුන්නේ. තමුන්වහන්සේ දීපු ආකාරය සම්පූර්ණ වැරදි. මම කියන්නම් ගරු කතානායකතුමනි. විශේෂයෙන්ම ඔව් මට SB සානායක අමාත්‍යතුමාගේ ප්‍රවේශය පුදුම වෙන්නේ නැහැ. එතුමා මට මතකයි මීට කලින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඉන්න කාලේ ඔහු කිව්වා සිසුන් 1000ක 2000ක පන්ති තහනම් කරන්න සූදානම් කිව්වා. 100ක් 1000ක් 1500ක් සිරගත කරන්න සූදානම් කිව්වා. ඒ නිසා තමුන්වහන්සේ උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරේ හෙබෙව්වට තමුන්වහන්සේගේ මනසකට ඇතු කරේ වදක අමාත්‍යවරයෙක් හැටියට. සිසුන් වදක භාරයට පත් කරන සිසුන්තු දඬුවම් දෙන වදක භාර අමාත්‍යවරයෙක් හැටියට තමයි තමුන්වහන්සේ කතා කරේ. ඒ නිසා තමුන්වහන්සේගේ කියමන් ඒ තරම් පුතුම සාගත කියමන් ලෙස අපි සලකන්නේ නැහැ. මම කියන්නේ ඉතා වගකීමක් සහිතව ජනාධිපතිවරයාගේ අග්‍රාමාත්‍යවරයාගේ හිටපු ජනාධිපතිවරයාගේ ස්ථාවරය මේ පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්න පිළිබඳව ඉදිරිපත් කළ යුතු කියලා අපි කල්පනා කරන ගරු කතානායකතුමනි. මා ඊළඟ කියන්නම් ගරු කතානායකතුමනි. 2011 අටවැනි මාසයේ 31 වෙනිදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් මාස 6ක් ලෙස සම්පූර්ණ කළ යුතු යැයි කියමින් ගින් මාසහයක් තුල සම්පූර්ණ කළ යුතු යැයි කියන කොන්දේසිය මත මේට උපාධිය පිරිනැමීමේ ආයතනයක් ලෙස පිළිගන්නවා. එතකොට කරු කතානායකතුමනි උපාධිය පිළිගැනීමේ ආයතනයක් ලෙස පිළිගැනීමේ බලය තිබුණේ අපේ රටේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව වෙත. එතකොට මේ පිළිගැනීම ලක් කරන්නේ తాවකාලික පිළිගැනීම ලක් කරන්නේ 2011 8 වෙනි මාසේ 30 වෙනිදා. මේට මාස 6 පිරෙන්නේ. ගරු කතානායකතුමනි මේකට මාස 6 පිරෙනවා. 2012 පෙබරවාරි මාසේ 30 වෙනිදා වෙනකොට 28 වෙනකොට 2012 පෙබරවාරි මාසේ 28 වෙනිදා වෙනකොට මේකට මාස 6ක් පිරෙනවා. එනිසේ මාස 6න් පසු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් නැවත මේක ඇගයීමකට භාජනය කළ යුතු තිබුණා. හැබැයි එසේ තිබියදී මොකද කරේ? 2012 දෙවැනි මාසේ 22 දින 8ක් තිබියදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව ඒ ක්‍රියාකාරීත්ව පිළිම සමීක්ෂණය කොට තීරණයක් ලබා දීම සඳහා දින 8ක් තිබියදී මාස 6 ගත වීමට දින 8ක් තිබියදී උපාධිය පිරිනැමීමේ බලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව විසින් අමාත්‍යංශ ලේකම්වරයාට පවර ගන්නවා. සාධාරණ මේක. ගරු කතානායකතුම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව සතුව තිබුණු බලය මාස 6 ඉක්මවන සතියකට මත්තෙන් වර්තමාන අධ්‍යාපන උසස් සභාව එදා අධ්‍යාපන උසස් අධ්‍යාපනන්ත SBA දිසානායක අමාත්‍යවරයාගේ අමාත්‍යංශ ලේකම්වරයා හැටියට කටයුතු කරපු සුනිල් නවරත්න එතුමා මෙතුමා යන තැන යන කෙනා සමෘද්ධි එනකොටත් එනවා ආණ්ඩු වැටෙනකොට රට පයින්නවා ආය ආණ්ඩුවක් එනකොට එනවා එතුමාගේ ඉතිහාසම වෙනම කියන්න යන්නේ නැහැ හරි ඔව් සුනිල් ජයන්ත නවරත්න එතුමාත් එක්ක යන කෙනා හරි එතුමා මොකද කරේ එතුමා කරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව සතුව තිබුණු විශ්වවිද්‍යාලය පිළිගැනීමේ අයිතිය උපාධිය උපාධිය පිරිනැමීමේ අයිතිය තමුනා සමාත්‍යංශර ගන්න සතියක් ගන්න තිබියදී මාස 6 පිරෙන්න ඇයි ඒ වංචනික ක්‍රියාව කරේ ඒ නිසා කරු කතානායකතුමනි මේ උපාධි වෛද්‍ය උපාධිය පිළිගැනීමේ ආයතනය බවට පත් කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව සතුව තිබුණු බලය SP සහනායක අමාත්‍යවරයා තම ලේකම්වරයා වෙත පවරා ගැනීම හරහා වංචනික ක්‍රියාවක් මෙතන නිරත වී තිබෙනවා හරි ඊට පස්සේ කරු කතානායකතුමනි මේ පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවෙන් 2014 8 වෙනි මාසේ 19 වෙනිදා මම අවුරුදු 3කට විතර පස්සේ අමාත්‍යංශ විසින් පත් කරන ලද කමිටුවක ප්‍රතිඵල අනුව සම්පූර්ණ කියලා කියනවා අවුරුදු 3ක් ගිහිල්ලා ඒ නිසා එකක් තමයි මේ වෛද්‍ය උපාධිය පිරිනැමීමේ ආයතනයක් ලෙස පිළිගැනීම වංචනිකයි ඊළඟ කරු කතානායකතුමනි ඊළඟ අපේ රටේ වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කිරීම සඳහා අවසර ලියාපදිංචි වෛද්‍යකරින් අයිතිය තිබෙන අපේ රටේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ පිළිබඳ කරු කතාන විශේෂ අවධානයක් යොමු කරා ඒ අවධානය අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ 3 දෙනෙකුත් එහි ලේකම් අධිකාරිවරයත් ඒ වගේම කරු කතානායකතුමනි අපේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය ඉතාමත් වැදගත් කණ්ඩායමක් පත් කරා ඔබතුමා දන්නවා මහාචාර්ය රිසි සෙරිෆ් මහත්මයා කායික රෝග පිළිබඳ විශේෂඥ රනිල් ෆනෑන්ඩු ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ හේමන්ත පෙරේරා නාර්යා ප්‍රසව වෛද්‍ය පිළිබඳ විශේෂඥ BJC පෙරේරා ළමා රෝග පිළිබඳ විශේෂඥ වසන්ත ගුණතුංග සෞඛ්‍ය සුව සෞඛ්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ LBRL ද අල්විස් අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ රංජනී ගමගේ ස්නායු වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ මේ අපේ රටේ මේ ශාස්ත්‍රයන් පිළිබඳ විශේෂඥවරු ඔවුන් විසින් පත් කරන ඔවුන්ද නියෝජනය වන පරිදි වෛද්‍ය සභාව විසින් 10 දෙනෙකු යුතු කමිටුවක් පත් කරනවා ඒ 10 දෙනාම එක ඒකමතිකව ගරු කතානායකතුමනි නිර්දේශයක් ලබා දී තිබෙනවා මේ කිසිසේත්ම පිළිගන්න බැරි ආයතනයක් බව මේක තමයි තිබෙන වார்த்தාව ඒවයි මම අහන්න කරු කතානායකතුමනි මේ විශේෂඥ වෛද්‍යවරුන්ට වඩා දන්ත වෛද්‍යවරේ දස් දොස්තර කෙනෙක් ලොකු වෙන්නේ කොහොමද මම අහන්නේ තමුන්වංශකේ මේ තරම් විශේෂඥ වෛද්‍යවරු 10 දෙනෙක් සෞඛ්‍ය ශාස්ත්‍ර පිළිබඳ නිපුණතාවයක් තිබෙන ඒ පිළිබඳව විශේෂඥතාවයක් පිළිබඳව අපේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ විද්වත්ම කණ්ඩායමක් විසින් දැන් නිර්දේශයක් දස් දොස්තර කෙනෙක් විසින් ප්‍රතික්ෂේප කරන්න කොහොමද කරු කතානායකතුමනි ඒ නිසා අධිකරණයට මේ ප්‍රශ්නේ ගියේ මොකක් නිසාද ගරු කතානායකතුමනි මම වෛද්‍ය සභාව විසින් එම වார்த்தාව ඒකමතික අනුමත කොට 2014 2015 සැප්තැම්බර් මාසේ 4 වෙනිදා අමාත්‍යවරයා වෙත යවනවා අමාත්‍යවරයා විසින් කළ යුතු වන්නේ ය ගැසට් කිරීම ඒ රෙගුලාසි පනවල ඒ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න ඕන වෛද්‍ය සභාව විසින් මේ කිසිසේත්ම වෛද්‍ය උපාධිය පිරිනැමිය හැකි වෛද්‍යවරයෙකුට ලියාපදිංචි කළ නොහැකි ආයතන බවට පත් වී තිබෙන බව වෛද්‍ය සභාව ඒකමතිකව පිළිගරගෙන ඒ පිළිගැනීමේ වාර්තා වරපුවම රාජසේනත් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත සෞඛ්‍ය අමාත්‍යවරයා මොකද කරන්නේ
ඔහු ඒක රෙගුලාසියකට මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ යුතු තිබුණා. හැබැයි එසේ නොකර මොකද කරේ? ඔහු කාලයක් ගත කරු කතානායකතුමනි. ඒක එය අතාලන්න නැතුව ඒ දිහා බලන්න නැතුව කාලයක් ගත්තා. ඇයි ඒ කාලේ ගත්තේ? ඒ කාලේ විසින් තමයි නැවත මේ ප්‍රශ්නේ අධිකරණයට ගියේ. ඒ නිසා හිතා මතාම තමුනාංශ හැම වෙලාවෙම නැගිටලා කියන අධිකරණ තීන්දුවක් කියලා.
ඔබතුමා කියන වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරුවානේ. දැන් ඔය කියන මෙතුමා කියන වාර්තාව ගරු කතානායකතුමනි අධිකරණයට ඉදිරිපත් කරුවා.
නෑ ඒක ගරු කතානායකතුමනි
මේක පිළිගත්තේ
නෑ. වෛද්‍ය ආඥා පනත අනුව තිබෙන
මෙච්චර.
පොඩකින්න පොඩකින්න. ඔය 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 ඔයකනේ ඔබතුමා 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 අධිනීතිඥ ඔබතුමා අධිනීතිඥ උනාට මේ දවස්වල වැඩිපුර වැඩ කරන්න මහමාර්ගයේ අධ්‍යාපන අමාත්‍යාංශ කියපු දෙනක් බලන්න. හරිද? ඔබතුමා ඔබතුමා නෑ නෑ නෑ
ගරු
කතානායකතුමනි එම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරයා ගියාට පස්සේ අධිකරණ විභාගයට පත් වුණ ඔබතුමා කියන එක නෙවෙයි. සෞඛ්‍ය අමාත්‍යවරයාට සෞඛ්‍ය ආඥා පනත අනුව වෛද්‍ය සභාව විසින් එම ආයතනය පිළිගැනීම ලක් කරන්නේ නැත්නම් ඒක රෙගුලාසි ඒක ගැසට් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. අධිකරණයට ගියේ අන්නේය ගැසට් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම හරහා එම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පිළි නොගත්තා යයි කියලා සැලකීම. ඒක තමයි නඩුව. ගරු කතානායකතුමනි මෙතන නඩුවක් ඉතුරු වෙන්නේ නැහැ සෞඛ්‍ය අමාත්‍යවරයා ගැසට් කරා නම්. නඩුව ගියේ ඒක ඔබතුමා දන්නවා අධිනීතිඥවරේ කෙටියට. ඔබතුමා දන්නවා මම දැක්ක පෝස්ට් ගහලා තින්නේ අධිනීතිඥ කිරියල්ල කියලා තමයි මම දැක්ක නూరు පෝස්ට් ගහලා තිබ්බේ. ඔව් අගෙවි නැද්ද? මම දැක්කේ එහෙම. ගරු කතානායකතුමනි මේකයි සිද්ධ වුනේ. ඉතින් ගරු කතානායකතුමනි ඒ නිසා මෙතන හිතාමතාම අධිකරණයට මේ ප්‍රශ්න ගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කරා. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කටයුතු කිරීම පිළිබඳ කරු කතානායකතුමනි මම ඉතාව වගකීමෙන් කියන්නේ. එතුමාගේ වැඩිමල් පුතුණුවන් විවාහව සිවි සිටින දැරිය සයිතම් ආයතන ශිෂ්‍යාවක් හැටියට කටයුතු කරනවා. ඒතර ගරු කතානායකතුමනි සයිතම් ආයතන ශිෂ්‍යාවක් හැටියට ඇයගේ ඔහුගේ ලේලිය කටයුතු කරන තත්ත්වයක් තිබෙන තත්ත්වකුත් මතර තිබෙනවා. මේවත් මේ gedara ප්‍රශ්න සෞඛ්‍ය රටේ ප්‍රශ්න බවට පත් කරන්න එපා. ගෙදර ප්‍රශ්න බවට පත් වෙයි මාමණ්ඩි මේකට අවසර දුන්නේ නැහැ කියලා. ඒක ගෙදර බේරගන්න. හැබැයි මාමණ්ඩිගේ යේලිගේ ප්‍රශ්නේ රටේ ප්‍රශ්න බවට පත් කරන්න සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කරා. ඒකයි මෙතන තියෙන ඊළඟ ප්‍රශ්නේ ගරු කතානායකතුමනි. ඒ නිසා ගරු කතානායකතුමනි මේ අධිකරණ ක්‍රියාවලිය තමුන්නාංශලා විසින් විසඳ යුතු ප්‍රශ්නයක් වංක ලෙස අධිකරණය උපයෝග කරගත්ත මේ වුමනාව වෙනුවෙන්. ඒ නිසා ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නය මේ අධ්‍යයන තුනේදීම බීඔ ආයතන විසින් පිළිගැනීමෙනු එතනින් පසු ගරු කතානායකතුමනි විශ්වවිද්‍යාල ප්‍රතිපාදක මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිස සභාව විසින් උපාධි පිරිනැමීමේ ආයතනයක් ලෙස පිළිගැනීමිනුත් වෛද්‍ය සභාවට අධිකරණ විසින් නියෝගයක් ලබා දීමත් මේ මුළු ක්‍රියාවලියම වංචනික වමනාවක් වෙනුවෙන් සකස් කළද ක්‍රියාවලියක්. ඒ නිසා තමයි මේක මේ තුන තමයි ප්‍රධාන. ඔහු විශ්වවිද්‍යාලක් සෞඛ්‍ය ක්ෂේත්‍රද විශ්වවිද්‍යාලක බියෝ එක පිළිගන්නවද? ඊට පස්සේ ඒක විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිස සභාවේ උපාධි ආයතනයක් ලෙස පිළිගන්නවද? වෛද්‍ය සභාව ලියාපදිංචි වෛද්‍යවරයෙක් ලෙස පිළිගන්නවද? මේ කරුණු තුනම වංචක නම් මේක හොරකඩයක් නෙවෙයිද? මේක හොර උපාධි කඩයක් මතක තබා ගන්න. ඒ නිසා මේ හොර උපාධි කඩේ තමයි මේ අද මේ තත්ත්ව දක්වා වර්ධනය වී තිබෙන්නේ ගරු කතානායකතුමනි. ඊළඟම අවධානය යොමු කරන ගරු කතානායකතුමනි ඒ නිසා මේක නීත්‍යානුකූලභාවය බරපතල ප්‍රශ්න කරන අහෝසි කළ යුතු ආයතනයක්. තමුන්නාංශලා හොර දරුවන්ට උපන්න සහතික දෙන්න ලෑස්ති නම් තමුන්නාංශලා කමක් නැහැ. ඒක තමුන්නාංශලාගේ හෘද සාක්ෂි පිළිබඳව තමුන්නාංශලාගේ සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නයක්. හැබැයි ඉතා පැහැදිලි ලෙස වංචනික ක්‍රියාවල එල්දරව් වී තිබෙනවා නම් වංචාවන් මුදල් වලින් යටපත් කිරීමට ඉඩ දී යුතුද? වංචාව මනින්නේ තමන්ට ලැබෙන මුදල් ප්‍රමාණය මතද? තමන්ගේ මුදල් කොමිස් කුට්ටිය මතද? වංචාවන් තීරණ වෙන්නේ එසේ තීරණ වීමේ සංස්කෘතියක් මේ රටේ අඩුම තරමේ අධ්‍යාපන ශාස්ත්‍රයේ පිළිබඳවත් ගොඩනැගිය යුතු තිබෙනවා. ගොඩ නොනැගිය යුතු තිබෙනවා තමුන්නාංශලා තමයි අවධානය යොමු කරන්න. ඊළඟ කරු කතානායකතුමනි මේ ප්‍රශ්නය මේ දක්වා වර්ධනය වෙන්න අපි තා හොඳින් තේරුම් ගන්න ඕන. තමුන්නාංශලා දන්නවා අපේ රටේ මධ්‍ය මහාවිද්‍යාල පද්ධතිය පුළුල් වීමත් ඒ වගේම නිදහස් අධ්‍යාපනයේ දොරටුවක් තමයි අපේ රටේ බොහෝ ඉස්සරහට ගම්මල හිටපු දරුවන්ට යන්න දොරටු විවෘත වී තිබෙන්නේ. ඒ දොරටුව නොතිබෙන්න අද බොහෝ දෙනා එදා බිතාන අධිරාජ්‍යවාදී යුගයේදී එක් පැලන්තියකින් පරිපාලන සේවයට රාජ්‍ය සේවයට උකහා ගත්තා වගේම ඒ අධ්‍යාපන ඉඩකඩ විවෘත නොවෙන්න ගරු කතානායකතුමනි අදත් බොහෝ ග්‍රාමීය පළාත්වල අඩු ආදාය මාර්ග සහිත අඩු ජීවන තත්ත්වයක් සහිත පුරවැසියන්ගේ දරුවන්ට මේ රටේ අධ්‍යාපන ඉහළට යන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මම මීට කලිනුත් කියලා තිනවා ඔබතුමා දන්නවා ගරු SB සානායක මන්ත්‍රීතුමා ඔබතුමා හඟුරු අංකෙත පොරමඩුල්ලේ මධ්‍ය මහාවිද්‍යාලයට ගිහිල්ලා ගුරුවරයෙක්ගේ පවුලකට දාව ඉපදිලා ගොවිතැන් කරන ග්‍රාමීය ප්‍රදේශයක ඔබතුමා අඩුම තරමේ මේ එදා පොරොමණ්ඩල මහවිද්‍යාලය හරහා තමුන්නාංශර ජයවර්ධන ප්‍රවිශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න ඉඩකඩක් නොලැබුණා නම් තමුන්නාංශ කොහෙද ඉන්නේ අදත්? අදත් කොහෙද ඉන්නේ? අදත් තමුන්නාංශයට උරුම වෙන්නේ හඟුරංකොත පැත්තේ අර මේ කුඹුරක් කොටාගෙන බුලත් විටක් කකා ජීවත් වෙන. ඒකනේ ඇත්ත. තමුනාසිර කියන්නේ තමුනාසිර දෙමෝපියන්ට වත්කමක් තිබුණාද මහා ධනයක් එක අධ්‍යාපනය හදාරන්න? එහෙම වත්කමක් තිබුණේ නැහැ. තමුනාසිර විශ්වවිද්‍යාලයෙන් පිටත් වෙලා මම දන්නවා නිකන් අර මේල් නයිට් බයිසිකලෙන් එකවරට පැත්තට ඇවිද්දා. ඔබතුමා මතක ඇති අපිත් කාලේ හිටියා ඒ පැත්තේ. ඉතින් එහෙම අය දැන් තමුනාසිරලේ පෞල් පසුබිම හොඳට හොයලා බලන්න. තමුනාසිරලට මේ අධ්‍යයන විවෘත වෙලා තිබෙනාන් කවරක්වත් නිසා නෙවෙයි. මේ නිදාස අධ්‍යාපනයේ පුළුල් වීමත් නිදාස අධ්‍යාපනයේ ආරක්ෂාවත් ඒ ආරක්ෂා කිරීම මත පමණයි අපේ ඈත ගම්වලින දරුවන්ට දොරට විවෘත වෙන්නේ. හැබැයි තමුනාසිරලගේ දුපාය මාර්ග වී තිබෙන මොකක්ද? ඒ දොරට සියල්ල වහලා සල්ලි තියනවද නැද්ද කියන සාධක මත තමුනාසිර කියන පුළුවන් දොරට වහන්නේ නැහැ කියලා. මම කියන වහපු විදිය. හරි මම වහපු විදිය කියන්න තමුනාසිරට. ගරු කතානායකතුමනි, කිරියල මන්ත්‍රීවරයා මෙතනදී කිව්වා. අපි අහුවා ජයවර්ධන ප්‍රවිශ්වවිද්‍යාලේ කොළඹ විශ්වවිද්‍යාලේ රුහුණු විශ්වවිද්‍යාලේ ආචාර්යවරු හිගේ කීයද කියලා. ඔබතුමාට මතක ඇති. එකතු කරලා බලනකොට මේ විශ්වවිද්‍යාල තුනේම ආචාර්යවරු හිගේ 310යි. මේ විශ්වවිද්‍යාල ආචාර්යවරු කරකොතන් දසදහස් ගණන් නැහැ. විශ්වවිද්‍යාල ආචාර්යවරු 4500කට අසම් ප්‍රමාණයක් ඉන්නේ. විශ්වවිද්‍යාල තුනක ආචාර්යවරු හිගේ 310යි. ඉතින් තමුනාස මොකද කියන්නේ? ඒ විතරක් නෙමෙයි. සමහර රාජ්‍ය විශ්වවිද්‍යාලවල වැඩ කරමින් තිබුණ ඉතාමත් ඉහළ ගන්නේ බුද්ධිමතුන් ඇදිලා යනවද වෙනස් ශාස්ත්‍රවලටයි. තමුනාසලවන්ට වැටුප් ලබා දෙන්නේ නැහැ. ඔවුන්ගේ ඔවුන්ට අනිකුත් පහසුකම් ලබා දෙන්නේ නැහැ. තමුනාසලගේ විවිධ අඩත්ේට හේතු කොටගෙන අද විශ්වවිද්‍යාලවල ඉන්න ආචාර්ය මහාචාර්යවරුත් ඇදිලා යනවා. තමුනාසල සකස් කරන්නේ අපේ අධ්‍යාපන පද්ධතිය පිරිවෙන් අධ්‍යාපන පද්ධතිය හා සමාන වෙලස සාම්ප්‍රදායික ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය ගොඩනගමින් නූතන ලේටස් අලුත්ම නවීන විශ්වවිද්‍යාල පද්ධතියේ පෞද්ගලික අංශන කරනවා තමයි තමුන්නාසලගේ උත්සාහය. එතෙන් සිට අපේ රටේ අධ්‍යාපනය ජාතික විශ්වවිද්‍යාලයෙන් බිහිවන උපාධිධාරියා පිරිවෙන් අධ්‍යාපනයේ දරන උපාධිධාරියෙක් හා සමාන ලෙස පිරිවෙන් අධ්‍යාපනයට සමාන ලෙස තත්ත්වයක් පත් කිරීම තමයි තමුන්නාසලගේ උපක්‍රමය. තවත් මම කියන තමුන්නාසිට 2013 2014 වසරේ ගරු කතානායකතුමනි, විශ්වවිද්‍යාල ඉඩ තිබියදී සහල අපහසුකම් තිබියදී 2013 2014 අධ්‍යන වර්ෂය සඳහා ළමයි 1794 තමුන්නාසල අරගෙන නැහැ. මේක සිද්ධ වෙලා තිබෙනවා 2014 2015 වසර සඳහා විශ්වවිද්‍යාල ඉඩ තිබේදී පුරවලා නැහැ ළමයි 1455. 2015 2016 වසරේදී හරි බලමු. එල්ලන්නේ මං කිය 2015 2016 වසර මේ වන විට විශ්වවිද්‍යාල පුරප්පාඩු තියන 2226යක්. ඉතින් විශ්වවිද්‍යාල වල 10 15 තමුණාසලා පුරවන්නේ. දැන් තමුණාසලා කියන්නේ මොකද්ද? ඉල්ලන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? ගරු කතානායකතුමනි 2015 අගෝස්තු මාසේ විභාග ලියන්නේ. 2015 අගෝස්තු මාසේ විභාග ලියලා මේ මාර්තු මාසේ තමයි ළමයි ගන්නෙ. මාස 19ක් ළමයි ගෙවල්වල ඉන්නවද? මාස 19ක් නෝර ළමයි ඒ ළමයි නෙවෙයි. මතක තබා ගන්න. තමුනාසල අවුරුදු එකහමාරකට වැඩි කාලයක් ගත කරනවා උසස් පෙළ ලියලා ළමෙක් විශ්වවිද්‍යාල ගන්න. අවුරුදු එකහමාර කාලයක් තමුනාසල අපේ රටේ දරුවන්ගේ නැත් නාස්ති කරනවා. ඉතින් මොකද කරන්නේ? ඒ දරුවෝ බලාගෙන ඉඳි කට අරගෙන මේ විශ්වවිද්‍යාලයට යන්න. මාස 19ක් තිස්සේ. ඉතින් තමුනාසල ඔය තියෙන කැක්කුම දරුවන් ගැන තියෙන දැන් මේ කියනෝනේ මේ දරුවෝ දරුවෝ. හැබැයි මේ දරුවෝ දරුවෝ නෙවෙයි තමුණාසලම. මම අහන්නේ මේ තියෙන කැක්කුම තමුණාසලට තිබුණොද? වේගවත් කරන්න උසස් පෙළ විභාගේ ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කරන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිසම සභාව බඳවා ගැනීම ක්‍රියාවලිය ඉක්මනින්ම විශ්වවිද්‍යාල වලට ළමයි ගන්න එක් කිසි දෙයක් කරන්නේ නැහැ. ඒවා සාම්ප්‍රදායික ලෙස කරු කතා. ඔබතුමා හිතනවද උසස් පෙළ ලියලා දරුවෙක් මාස 19ක් ඉන්න ඕනද විශ්වවිද්‍යාල යන්න? ඔව්.
ඔද මේ ළමයි පාරට ඇතල දාන්නේ.
ඔව්.
විශ්වවිද්‍යාල වහන්න වහන්න වෙන එක පුදුමයක්ද? පාරට
නෑ වරුදු පාල් නෑ. ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි,
ඔය පාර බල පය බලට
ඔව් පොඩ්ඩක් ඉන්න ඔබතුමා, කලබල වෙන්න එපා. ආ සාධාරණ වෙන්න තමයි මේ කියන්නේ. දැන් මම කියන්නම් මාස 19ක් ළමයි ගෙදර තියන්න අපිද? හරිද? ගරු කතානායක නෑ අවසර දෙන්නේ නෑ. ගරු කතානායක එතුමා ගාව මම එනවා එතුමා වෙලාව දෙන්න.
ඔබතුමාගේ පිළිතුරේ දෙන්න ගරු ඉවර කරන්න. හොඳයි.
ඔව් ගරු කතානායකතුමනි මම එකක් කියන්නම්. ගරු කතානායකතුමනි මම එකක් කියන්නම්. පැහැදිලිව ගරු කතානායක මාස 19ක් ළමයි ගෙදර තියන්නේ විශ්වවිද්‍යාල ප්‍රශ්නයක් නිසා නෙවෙයි. මාස 19ක් ගිහිලා තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවෙන් ලැයිස්තු වෙවන්නේ. මම ඊතාවක කිමින් කියන්නම්. ගිය අවුරුද්දේ ඔක්තෝබර් වල කිව්වා රුහුණු විශ්වවිද්‍යාලයට ලෑස්ති වෙලා ඉන්න ළමයි එවනවා කියලා. ඔක්තෝබර් වල ළමයි ඉුවේනේ. ඒ තමුනාසික ප්‍රතිපාදන කොමිසම සභාව. ඒක හේතුව. එනිසාමයි දේශපාලන ව්‍යාපාර ශිෂ්‍යෝ නෙමෙයි තමුන්වහන්සේට බැරි වෙලා තියෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිස සභාවේ විභාග තිබ්බට පස්සේ ළමයි බඳවාගෙන මේ ක්‍රියාවලිය ඉක්මන් කරන්න. ඒක වෙන දවසක කතා කරමු. ඒකත් ප්‍රශ්නයක්. සයිටම් එකට ඒක තමයි තමුන්වහන්සේ. මේ දක්ව දක්වන උනන්දුවක් කො. ඒකට වග කියන්න ඕන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිස සභාව. හරිද? විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිස සභාව තමුන්වහන්සේට නේද? තමුන්වහන්සේට නේ. ඉතින් තමුන්වහන්සේට බැරි වෙලා තියෙනවා මාස 19ක් කෙනා ළමයි ගන්න. මොකද්ද මේ කියන්නේ? හරි. ගරු කතානායකතුමනි. ඔව්
සභානායකතුමනි. ඔව්.
වට පහක්.
නෑ. වට පහක් ළමයි. අවුරුදු 10 මාස 19ක් ගරු කතානායකද ඒ ලෙවල් ලියලා. ඔබතුමා විශ්වාස කරනවද? උසස් පෙළ ලියලා මාස 19ක් ළමයි ගෙදර ඉන්නවද? මම මේ කියන්න හදන්නේ. තමුන්වහන්සේලා මේ
කතාව කරගෙන යන්න ඕනේ. ඔබට වෙලාව තව විනාඩි 5යි තියෙන්නේ.
ඒක තමයි. එනිසා මේ මේ අය ගරු කතානායකතුමනි පැහැදිලිව ඒසේ තමුන්වහන්සේලා උනන්දු දක්වන මුදල් තියෙනගේ අධ්‍යාපන දොරටුව විවෘත කරන දරන ප්‍රයත්නය මේ දරුවන් විශ්වවිද්‍යාලයට ගන්න දරන්නේ නේ. මාස 19ක් තිස්සේ ළමයි ගෙදර තියෙනවා. ඒකට විශ්වවිද්‍යාල ඵල නැහැ. ඒකට ළමයි ඵල නැහැ. ඒකට මේ අමාත්‍යවරු වග කියන්න ඕන. තමුන්වහන්සේක ප්‍රතිපාදන කොමිස සභාව ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා තියෙනවා මාස 19ක් කරනවා. ඒකයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි. දැන් මේ තත්ත්වය වර්ධනය වෙමින් වෙලා කොතැනද ඇවිල්ලා තිබෙන්නේ? දැන් මේක ගරු කතානායක මර්ධනීය ක්‍රියාමාර්ග වලට ඇවිල්ලා තිබෙනවා. ඔබතුමා දන්නවා ඊයේ මෙතන දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා මෙතනින් එළියට ගෙන යන්න පොලිසිය කැඳවුවා. ඒ පොලිසිය ඔක්කොම තරු ගලවලා අංක ගලවලා හිටියේ. පටි ගලවලා. මම අහලා බැලුවා ගරු කතානායක මීට පෙරත් මෙහෙම වෙලා තියෙනවද කෝකෝ 1993ට පෙර අවස්ථාවක් තිබෙනවා කිව්වා. එනේ පොලිස් නිලධාරියා මේ පාර්ලිමේන්තුවට කැඳවන්නේ බෙල්ට් එක ගලවලා තරුව ගලවලා අංක ගලවලා. ඇයි? අංකෙට මන්ත්‍රීවරයාට තුවාලයක් වෙයි කියලා. අංකෙ වැදිලා බෙල්ට් එක වැදිලා මන්ත්‍රීවරයාගේ සීරෙයි කියලා. තමුන්වහන්සේලා නිකන් පියරු බබ්බු වගේ තමයි මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව. පොලිසිය කැඳවනකොට අංකෙ ගලවලා බෙල්ට් එක ගලවලා තරුව ගලවලා කැඳවන මොකද තරුව වැදිලා චුට්ටක් සීරෙයිද කියලා. හැබැයි දරුවන්ට තමුන්වහන්සේලා කඳුළු ගෑස් කැඳවනවා, කඳුළු ගෑස් ගහනවා, රබර් රුඬ ගහනවා, වතුර ගහනවා, ලේ හලනවා, ඉස්පිරිතාල වලට දක්වනවා, හිරේ දක්වනවා. හැබැයි තමුන්වහන්සේලගේ ප්‍රශ්නකදී බෙල්ට් එකක් ගලවලා තරුවක් ගලවලා බොත්තමක් ගලවලා තමයි පාර්ලිමේන්තු සභාගාරයට ගන්නේ. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් තමුන්වහන්සේ මේ රටේ දරුවෝ ගැන හිතන්නේ කොහොමද? තමුන්වහන්සේලගේ ආරක්ෂාවගේ දරුවෝ ගැන ආරක්ෂාව හිතන්නේ සීරෙන්නත් දෙන්නේ නැහැ පොඩ්ඩක් පොලිසිය බොත්තමකට හිර වෙලා. ඒ නිසා ගරු කතානායකතුමනි, ඉතා පැහැදිලිව පෙන්눔 කරමින් තිබෙන්නේ මේ ක්‍රියාවලිය අද ශිෂ්‍ය ව්‍යාපාරේ උද්ඝෝෂණයට වස්සා ගණනාවකට පහර දුන්නා. තුවාල කරා, රෝහල් ගත කරා, අත්අඩංගුවට ගැනීම ලක් කරා. එනිසා තමුන්වහන්සේලගේ මුළු ක්‍රියාදාමයේ නිරත වී තිබෙන්නේ මෙම ශිෂ්‍ය ව්‍යාපාරට එරෙහිව මර්ධනයක් දියත් කරන්න මෙම ප්‍රශ්න සාධාරණ විසඳනව වෙනුවට. ඊළඟ පැත්තෙන් ගරු කතානායකතුමනි, ඊළඟ පැත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත විවිධ වර්ගයේ අවලාද ප්‍රචාරයන් තමුන්වහන්සේලාද යොදමින් තිබෙනවා. හැබැයි ඒ ඔක්කොම අතර මොකද කරන්නේ? ඒ ඔක්කොම අතර සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියම අයියත් අහුව ගරු කතානායක ප්‍රශ්නයක්. සාගර රත්නායක පොලිස් භාර අමාත්‍යවරයා මොකද කිව්වේ? එක්සත් ජනතා නිදහස් සම්දන් ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් සහ තවත් කෙනෙක් මේකට අහුල්. මේක ඔවුන් විසින් කළද කුමන්ත්‍රණයක්, වෙන ව්‍යාපාර වෙත පැවරීම සඳහා ලද කරන කුමන්ත්‍රණයක්. ඒ නිසා ඒ දෙන්න අත්අඩංගුවට ගන්න හොයමින් ඉන්නවා.
ආ විනාඩි 3ක් තියෙනවා ගරෝ මන්ත්‍රීතුමා.
ඒ දෙන්න අත්අඩංගුවට ගන්න හොයමින් ඉන්නවා කිව්වා. හැබැයි එතුමා මෙතන අත්අඩංගුවට ගනින් හොයමින් ඉන්නවා කියනකොට ඊයේ උසාවියට ගිහිල්ලා නීතිඥවරයා උසාවියට ගිහලා උසාවියෙන් කියලා තියෙනවා ගරු කතානායකතුමනි, මේ උසාවියට ගේන්න එපා, එහෙම ප්‍රශ්නයක් මෙතන නැහැ කියලා. ඉතින් පොලිසියෙන් අත්අඩංගුවට ගන්න නැතුව උසාවිය යනවා. උසාවියෙන් එළියට දාලා තියෙනවා ගරු කතානායකතුමනි. ඒකයි අද සිද්ධ වෙලා තියෙනවා. මාගාව තිබුණා මේ සයිටම් වෙඩි තැබීමේ සිද්ධියට උසාවියට බාර වෙනවා හිටපු නායක මන්ත්‍රී ඇතුළු දෙදෙනා බාර නොගනි. දැන් සාගර රත්නායක පොලිස් අමාත්‍යවරයා කියලා හොයාගන්නත් නැහැ කියලා. ඒ කියන්නේ මොකද්ද? තමුන්වහන්සේලා එයාට ආරක්ෂාව දෙනවා. මතක තබා ගන්න. මේ ඝාතනය ගරු කතානායකතුමනි, මේ සයිටම් ආයතනේ පෙන්වලා තියෙනවා ඩොක්ටර්ලා හදන්නත් බෑ, ඇක්ටර්ලා හදන්නත් බෑ කියලා. මතක තබා ගන්න. තමුන්වහන්සේලා ඩොක්ටර්ලා හදන්නත් බෑ, ඇක්ටර්ලා හදන්නත් බෑ. ඒක නෙමෙයි සිද්ධ වෙලා තිබෙන්නේ. ගරු කතානායකද මේක මුළුමනින්ම ආණ්ඩුව දැනුවත්ම සැලසුම් කරාද කුමන්ත්‍රණය? මේට එරෙහිව දියත් එහෙම සැලසුම් නොකරනද? සැලසුම් කරේ නැත්නම් මේ කුමන්ත්‍රණය මේ අත්අඩංගුවට ගන්න නැත්තේ? එක්සත් ජනතා නිදහස් සම්දානේ නාගරික මන්ත්‍රීවරේ තවත් කෙනෙක් මේ වෙඩි තැබීම සැලසුම් කරලා තිබෙනවා. ඒ සැලසුම් කිරීමට තමුන්වහන්සේලා ආශිර්වාදය තියෙන්න ඕන. එහෙම ආශිර්වාදේ නැත්නම් තමුන්වහන්සේලා අත්අඩංගුවට ගන්න ඕනේ මේ දෙන්නා. හැබැයි පොලිස් භාර ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කියන කොටත් ඒගොල්ලෝ අත්අඩංගුවට ගන්න හොයමින් ඉන්නවා කියලා උසාවියට අවිලා ගෙදර යනවා. ඒ කියන්නේ මොකද්ද? තමුන්නාසල මේ ප්‍රශ්න විසඳනවා වෙනුවට මේ ප්‍රශ්න වර්ධනය කරන්න උත්සාහ කරේ. මට මතකයි රාජසේනත් අමාත්‍යවරයා
ඔව්
රාජසේනත් අමාත්‍යවරයා මේ සිද්ධිය ඇති වෙච්ච වහම ප්‍රකාශ කරේ මොකද්ද? මේ වර්ධනය වෙන්න හොඳ නැහැ. මේ නියපොත්තෙම කඩන්න ඕන තත්ත්වය මේ තත්ත්ව මහ භයානක තත්ත්වයක් නිර්මාණය කරනවා එහෙම තමයි තමුණාසගේ මර්ධනයේ පිඹුරුපස් සකස් කරේ මුජිබර් රවුමාන් මන්ත්‍රීවරයා ඔහුත් ප්‍රකාශ කරේ මොකද්ද ඔහුත් ප්‍රකාශ කරා මේ තත්ත්ව අතිශය භයානක තත්ත්වයක් දුටුතන පරාජයපත් කිරීම සඳහා සලසුම් හදන්න ඕන කියලා තමුණාසල 1000 තමුණාසලම අධ්‍යක්ෂකම් තිබෙනවා 1983 කළු ජූලිය නිර්මාණය කරලා දේශපාලන ව්‍යාපාර තහනම් කරලා දේශපාලන ව්‍යාපාරවල මර්ධනය කරනපු කුප්‍රකට වංචනික ඉතිහාස තමුණාසල තියෙනවා ඒ ඉතිහාසයේ අලුත් පරිච්ඡේදය තමයි තමුණාසල දියත් කරන්න හැදුවේ එහෙම නෙවෙයි නම් එහෙම නෙවෙයි නම් තමුණාසල මේ දෙන්න අත්අඩංගුවට පෙන්විය යුතු තිබුණා අත්අඩංගුවට අරගෙන එසේ නැතුව නිදැල්ලේ ඉන්නවා පොලිස් සමිතිය කියන හොයාගන්න බෑ කියලා ඒ නිසා ගරු කතානායකතුමනි මේ මුළු ක්‍රියාවලියම මේ සයිතම ආයතනයේ පැවැත්ම ඒ වගේම මේ සඳහා දියත් වී තිබෙන විරෝධතාවයන්ට එල්ල කරන ප්‍රහාරයන් ඒ වගේම දියත් කළ තිබෙන මේ කුමන්ත්‍රණය මේ සියල්ලම ආණ්ඩුව සලසුම්කට තිබෙන්නේ ජනතාවගේ අධ්‍යාපන නිදාස අධ්‍යාපනයේ අයිතිය ජනතාවට තමගේ අධ්‍යාපන ලබා ගැනීම අයිතිය මුළුමනින්ම අවුරමින් තමුණාසල පන්තියේ පැලැන්තියේ මිනිසුන් පමණක් අධ්‍යාපන සීමා කිරීම සඳහා දරන ප්‍රයත්නය ඒ නිසා මේ ප්‍රයත්නය පරාජයපත් කළ යුතු ගරුකතානායකතුමනි එවෙනුවෙන් පරාජයපත් කිරීම නිසා මේ පාර්ලිමේන්තුව විශේෂයෙන් මේ සභාව මොකක්ද කියන මම දන්නවා මේ සභාව පිළිබඳව හොඳ හැඟීමක් තිබෙනවා මේ සභාවේ බොහෝ අයගේ දරුවෝ මේ විශ්වවිද්‍යාලවල නැති බවත් මම
දන්නවා ඊළඟට මේ ස්ථිර කිරීම ගරු රමේෂ් පතින් මත ඊට ප්‍රථම ගරු නානාකාර මැතිතුමා මට දැන් කතා කරන්න පුළුවන් වුණා සම්දාන්නේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක ගරු නිමල් සිරිපාල සිල්ලා මැතිතුමා සමග එතුමා මට දැන් දැනුම් දුන්නේ එතුමාට එකඟ වෙන්න බෑ කියලා තවත් කෙනෙකුට පවරන්න ඒ නිසා ඒ වගේම අද 3ට පක්ෂ නායකයේ රැස්වීමකුත් තියෙනවා එතනදී සමහරවිට මම එතුමාට ආරාධනා කරලා එන්න කියලා දැනට ස්ථාවරයේ තමයි සම්දාන්නේ වෙනුවෙන් සම්දාන්නට එකඟත්වය දෙන්න බෑ කියලා දැන් සුළු මොහොතකට පෙර එතුමා හඳා කළා මොකද මම එදා අපි එතුමාට බලේ පැවරුවෙත් අපි 2016 පෙබරවාරි මාසයේ සම්දාන එකඟත්වය ඇතුව ගරු ජනාධිපතිතුමාගේ එකඟත්වය ඇතුව අනික පස්ස නායකගේ එකඟත්වය ඇතුව ඉතින් කරුණා කළා මේකේ මට තීරණයක් ගන්න බෑ ඒක නැත්තම් මාත් කැමති මේ අපේ යෝජනාව තමයි එදා කළේ ඒක නිසා මට අවස්ථාව දෙන්න මම හැන්දෑවේ 3ටත් හම්බෙලා අපි කතා කරලා මම දැනුවත් කරන්න හොඳයි 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 ඔබතුමා ආ කියන්නේ මොකද්ද ගරු මන්ත්‍රීතුමාගේ වෙලාව වැඩිපිටා වැඩගත්
ඊයේ පොලිසිය මේක අද වූ වෙලාවේ ගරු කතානායකතුමනි මේ සභාවේ ඓතිහාසික වරප්‍රසාද උල්ලංඝනය වෙන ආකාරයට අපේ විපක්ෂයේ ලොබියකාරා මේ පොලිසිය පැමිණලා තියෙනවා මේ කිසිවෙකුට විපක්ෂයේ ලොබියකට වත් ආණ්ඩු පක්ෂයේ ලොබියකට එන්න බෑ මන්ත්‍රීවරු නොවන පොලිසිය පැමිණිය යුතු තිබුණේ මේ දොරටුවෙන් මේ ගැන ඔබතුමා පරීක්ෂා
මම මගෙන් බලන්න ගරු මන්ත්‍රීතුමා හොඳයි ගරු රමේෂ් පතිර මැතිතුමා ඕඩර් ප්ලීස් මේ අවස්ථාවේදී ගරු නියෝජ්‍ය කතානායකතුමා මූලාසන පැමිණෙන්න.
ගරු රමේෂ් පතිර මැතිතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි CWW කන්නංගර මැතිතුමා නිදහස් අධ්‍යාපන පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා වසර 70කට පස්සෙත් නිදහස් අධ්‍යාපන වෙනුවෙන් අරගල කරන්නට සිදුවීම සිසු දරුවන්ට පාරේ අරගල කරමින් වෛද්‍යවරුන්ට ඒ මග යන්නට සිදුවීමෙන් අප ලැබූ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල අප භුක්ති විඳිනවාද කියන ගැටලුව මගේ සිතේ මතුවෙනවා මගේ තාත්තගේ තාත්තා ගොවි මහත්මයෙක් මගේ අම්මගේ තාත්තත් ගොවි මහත්මයෙක් ඔවුන් විශ්වවිද්‍යාලගෙන අහලා තිබුණාට සමහරක් විට විශ්වවිද්‍යාල දැකලා නොතිබෙන්නට ඇති හැබැයි CWW කන්නංගර මැතිතුමා ඉදිරිපත් කරපු නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න මගේ අම්මයි තාත්තයි විශ්වවිද්‍යාලෙ ගියා අධ්‍යාපනය ලැබලා මේ රටට වැඩ කරපු පුරවැසියන් බවට ඔවුන් පත් වුණා. ඒ නිදහස් අධ්‍යාපන වෘක්ෂය මහා වනස්පතියක් වගේ වැඩෙනකොට එහි ඵල භුක්ති විඳින්න අපිට වාසනාව තිබුණා. ඒ නිසා අපි රුපියල් 7.50 කෑම එක කාලා පෙරදිනේ විශ්වවිද්‍යාලයේ නිකන් දීපු නේවාසික ගාර ඉඳගෙන අවුරුදු 5ක් අධ්‍යාපනය ලැබුවා. ඒ නිදහස් අධ්‍යාපනයේ වෙනුවෙන් අපි අම්මලා තාත්තලා භුක්ති විඳපු අපි භුක්ති විඳපු මේ රටේ සුවහසක් ලක්ෂ සංඛ්‍යාත දරුවෝ භුක්ති විඳපු ඒ නිදහස් අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් අපිට පෙනී සිටින්නට වගකීමක් ඓතිහාසික යුතුකමක් තිබෙනවා කියලා අපි සඳහන් කරන ගමන්ම තමයි මේ යෝජනාව ස්ථිර කරන්න මම කටයුතු කරන්නේ. මෙන්න මේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල හැඩියට ඈත අනුරාධපුරෙන් පොළොන්නරුවෙන් මැදිරිගිරියෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ආපු දරුවෝ ඈත ඌව වෙල්ලස්සෙන් අම්පාරෙන් කරාබිටිය විශ්වවිද්‍යාලයට ආපු දරුවෝ ලංකාවේ සෞඛ්‍ය ඉතිහාසයේ කීර්තිමත් ලෙස සහ තීරණාත්මක ලෙස වෙනස් කරා. අන්න එහෙම කරන්න වසර 100කට වඩා ඉතිහාසයක් තියෙන ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව අනුපමේ මෙහෙවරක් කරා. එහෙම කරපු නිසා තමයි ශ්‍රී ලංකාවේ අනිකුත් වෛද්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරන හෙද හෙදියන් ඒවගේ මනකුත් වෘතකයෙන් සමග එකතු වෙලා ඔවුන්ට ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය කීර්තිමත් තැනකට ගෙනියන්න පුළුවන් උනේ. සංවර්ධනයේ මොන අඩුපාඩු තිබුණත්, මානව හිමිකම් ගැන ප්‍රජාතන්ත්‍රවාදය ගැන මොන අඩුපාඩු තිබුණත් අපිට ලෝකෙ ඕන තැනක ගිහිල්ලා ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කරන්න පුළුවන්. අද මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හරහා ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපනය කිරීම හරහා මතුකරන්න හදන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි කාරණේ මොකද්ද? ලංකාවට තව වෛද්‍යවරු ඕනය, ලංකාවේ ඩොක්ටර් පේෂන්ට් රේෂෝ එක අඩුය, තව වෛද්‍යවරු ඕනය කියලා කරුණක් සමාජගත කරන්න හදනවා. ඔව්, ලංකාවට ප්‍රමාණවත් තරම් වෛද්‍යවරු නැහැ. හැබැයි බිහි කරන වෛද්‍යවරයා බිහි වෙන්නට ඕනේ ඉතාම ප්‍රමිතියෙන් ඉහළ වෛද්‍යවරයෙකු බව. නිරපරාදි අනිවාර්යයේ අනිවාර්යතේ වෛද්‍යවරු බිහි කරන අනෙකුත් රටවල් දිහා බැලුවට පස්සේ පේනවා ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල 500කට වඩා තියෙනවා. එයින් භාගයකට වඩා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල. ඉන්දියාවේ වෛද්‍යවරු 110කට වඩා ඉන්නවා. අද ඉන්දියාවේ බහුතරයක් වෛද්‍යවරුන්ට තමුන්ගේ පෞද්ගලික ප්‍රතිකාරවත් කරගන්න තැනක් නැහැ. උන් මහමග ඇවිදින වෛද්‍යවරු බවට පත් වෙලා තිබෙනවා. ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාලවලින් බිහිවන වෛද්‍යවරුන්ගේ ගුණාත්මක තත්ත්වය පිළිබඳව බොහොම පැහැදිලිව එංගලන්තේ වෛද්‍ය සභාව, ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය සභාව, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලෝක පිළිගත් සංවිධාන සියල්ලම ප්‍රශ්නාර්ථයක් මතු කරලා තිබෙනවා. එහෙනම් වෛද්‍යවරුන් බිහි කරන්නන් වාලේ බිහි කළ යුතු නැති බව අපිට පේනවා. සමස්ත සෞඛ්‍ය දර්ශක අතින් අද ලංකාව සිටින්නේ කොතනද? මාතෘ මරණ, ලදරු මරණ, ජීවත්වීමේ ආයු කාලය ඇතුළු සියලුම දේවල් අතින් සමස්තයක් හැටියට ගත්තාම ලෝකේ රටවල් අතර ලංකාව 72 වෙනි ස්ථානයේ ඉන්නකොට ඉන්දියාව අද ඉන්නේ 10 ලක්ෂයක් වෛද්‍යවරු තියාගෙන 144 වන ස්ථානයේ. අන්න ඒ නිසා තමයි අපිට වෛද්‍ය විද්‍යාවේ ගුණාත්මක භාවය ආරක්ෂා කරන්න අවශ්‍ය වෙන්නේ. එහිදී අපි ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇති කරලා ගුණාත්මක අධ්‍යාපනය ලබා දෙන ක්‍රමවේදයක් ඇති වෙච්ච දවසට ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. ඒකට අපිට එහෙම විරුද්ධ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක තමයි අපේ පක්ෂ ප්‍රතිපත්තිය. හැබැයි මේ යන කරුණු කාරණා සලකා බැලීමේදී දැනට ස්ථාපනය කරලා තිබෙන මේ පෞද්ගලික වෛද්‍ය ආයතනයේ සයිටම් හරහා සිදුවන අකටයුතු පිළිබඳව, ඒ ගුණාත්මක භාවය පිළිබඳව සැලකීමේදී මේ කරුණු වලට අපිට එකඟ වෙන්නට නොහැකි බව අපි ඉතාම හෘදයාංගම සහ ඉතාම ගෞරවයෙන් මේ සභාවේ ප්‍රකාශ කරන්න කැමැති. මේ වෛද්‍ය සභාව මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය නියාමනය කරන්න දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කළා. මේ සයිටම් එකට අනතුරු අඟවන්න කලින් ඔවුන්ගේ වෛද්‍ය උපාධිය පිළිගන්න බැහැ කියන්න කලින් බොහොම පැහැදිලිව ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනතුරු අඟවලා තිබෙනවා. රජරට වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය අඩුයි. එය ප්‍රමිතිකරණය කරගත්තේ නැත්නම් රජරට වෛද්‍ය විද්‍යාලයේ වසල දමන්න තත්ත්වයක් ඇති වෙනවා කියලා ලංකාවේ වෛද්‍ය සභාව නිවේදනය කරලා තිබෙනවා. හැබැයි පසුගාලීනව රජරට විශ්වවිද්‍යාලයට අදාළ දේශකයෝ ගිහිල්ලා, ලෙක්චරර්ස්ලා ගිහිල්ලා ඒ තත්ත්වය නියාමනය කරන්න ප්‍රගමනයට පත් කරන්න කටයුතු කරා. ඒ වගේම තමයි අද ඇති වෙලා තිබෙන තත්ත්වයත් එක්ක මේ වෛද්‍ය විද්‍යාලවලට මුදල් මත යැපෙන මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට ₹1,45,000 පඩි අරගෙන ඒකට අනිකුත් දේශකයින් යනකොට යාපනයේ වෛද්‍ය විද්‍යාලයට, මඩකලපුවේ වෛද්‍ය විද්‍යාලයට, ඈත රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට යන ගුණාත්මක භාවයේ බොහොම පැහැදිලිව දේශකයන්ගේ අඩුවක් මතුවෙනවා. ඉදිරි කාලෙදි ලංකාවේ රජයේ වෛද්‍ය විද්‍යාලවල දැනට තියෙන පුරප්පාඩු ටිකවත් පුරව ගන්න බැරුව ඉන්න රජය මෙවැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපනය කිරීම හරහා ලංකාවේ නිදහස් අධ්‍යාපනයට සහ නිදහස් සෞඛ්‍ය අධ්‍යාපනයට මාරක පහරක් එල්ල කරන බව අපි ඊටම කනගාටුවෙන් සදහන් කරනවා. මෙන්න මේ වෛද්‍ය සභාව මෙතෙක් කල් මේ වෛද්‍ය අධ්‍යාපන නියාමනය කරනකොට ඒකට ඒ වෘත්තියේ කුසලතාවයන්, දක්ෂතාවයන් අනුව තැන දෙන්න පසුගිය කාල වකවානුව පුරාවට අපි දන්න කාලින්දලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු ආයතන කටයුතු කළා. බොහොම පැහැදිලිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිතියකට වඩා එහා ගිය කටයුතු කාරණා රාශියක් මෑත ඉතිහාසය තුලත් පසුගිය කාල වකවානුව තුලත් කරපු අපි දන්නවා. ඒකට දේශපාලන පක්ෂ ભેදයක් නැහැ. අපේ ආණ්ඩුව තියෙන කාලේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ස්ට්‍රයික් කරා, පසුගිය කාලේ ස්ට්‍රයික් කරා, දැන් තියෙන කොටත් ඔවුන්ගේ වෘත්තීය ගැටලු හරහා ස්ට්‍රයික් කරලා තිබෙනවා. හැබැයි ඒ අරගල වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ රටේ වෛද්‍ය වෘත්තිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ස්ථාපනය කළ තිබු වටිනාකම් රාශියක් තියෙනවා. ඒ නිසා තමයි කුසලතාවේ මත විතරක් සීමාවාසික පුහුණුව ලබලා දෙන්නේ. ඒ නිසා තමයි කුසලතාවේ සහ දක්ෂතාවේ මත පමණක් පශ්චාත් සීමාවාසික පුහුණුව ලබලා දෙන්නේ. ඒ නිසා තමයි විශේෂඥ වෛද්‍යවරයෙක් වුණත් මේ රටේ රෝහල තීරණය වන්නේ දක්ෂතාවයේ, කුසලතාවේ සහ සීනියොරිටි කියන කරුණු පිළිබඳව බොහොම පැහැදිලිව සඳහන් කරන්නේ. ඒ නිසායි. ඒ නිසා තමයි අපේ කුසලතාවයේ, දක්ෂතාවයේ අනුව පශ්චාත් සීමාවාසික සීමාවට අපිට ඈත බලාත් වලට යන්න උනේ. මම අකුරැස් ඒ කාලේ අකුරැස්ස දිස්ත්‍රික් රෝහල පහසුකම් අඩු ග්‍රාමීය රෝහලක්. මගේ තාත්තා රාජ්‍ය පරිපාලන සොදේශ කටයුතු ඇමතිවරයා හැටියට ඉන්නකොට තමයි අපි අකුරැස්ස රෝහලට ගිහිල්ලා සේවය කරේ. ඒක වෙනස් කරන්න මැති ඇමතිවරුන්ටවත් කාටවත් බෑ. ඒ ගුණාත්මක භාවය ආරක්ෂා කරන්න කුසලතාවයේ මත දක්ෂතාවයේ මත ඒ තත්ත්වය ආරක්ෂා කරන්න සෑම විටම වෛද්‍ය වෘත්තිකයන් කැප වෙලා හිටියා. අපි ආරක්ෂා කරන්න යන්නේ ගුණාත්මක භාවය කියන කාරණය අපි මේ අවස්ථාවේදී සඳහන් කරනවා. ඒ වගේම තමයි බොහොම පැහැදිලිව මේ කාරණේදී මේ සයිටම් පිළිබඳව කාරණේදී මේ සභාවේ නැවත නැවත බොහොම පැහැදිලි අවස්ථා ගණනාවකදී මන්ත්‍රීවරු සඳහන් කරා වගේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව කියනවා මේ ආයතන නියාමනය කරන්න ගුණාත්මක භාවයේ බොහොම පැහැදිලි අඩුවක් තිබෙනවා. සායනික පරීක්ෂණවල තත්ත්වය මදි. අධිකරණ වෛද්‍ය විද්‍යාවේ උගන්වීම් පිළිබඳව බොහොම පැහැදිලි ගැටලු තියෙනවා. ප්‍රජා සෞඛ්‍ය විද්‍යාවේ තත්ත්වය පිළිබඳව බොහොම පැහැදිලි ගැටලු තියෙනවා. වෛද්‍ය සභාව කියනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමතිවරයා හැටියට පත් කරපු කමිටුවේ කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන අඩුපාඩු හදාගන්න කියලා ලංකාවේ වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරු 8 දෙනාම බොහොම පැහැදිලිව කියලා තියෙනවා. නැවත නැවත බොහොම පැහැදිලිව මේ ගුණාත්මක භාවය ප්‍රබල ගැටලු තියෙනවා. උපාධිය ලබා දෙන ආකාරය පිළිබඳව අනුර කුමාර දිසානායක මැතිතුමා සඳහන් කරා එය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලව පිළිගත් ක්‍රමවේදය අනුව 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත අනුව බොහොම පැහැදිලිව මූලික කරුණු දෙකම උල්ලංඝනය වෙනවා. ගැසට් පත්‍රයක් නැහැ උපාධිය ලබා දෙන්න. දෙවනි කාරණේ තමයි අදාළ අධිකාරී ආයතනය වෙන වෛද්‍ය සභාවේ අනුමැතිය නැහැ. එහෙනම් මම බොහොම පැහැදිලිව එකක් විතරක් මම I shall quote from the report produced by the deans of the faculties of medicine. I quote, there has been no gazette notification that the conditions stipulated by the specified authority in gazette number 1721/19 of 2011 August 13 have been fulfilled. As now, Saitam has not obtained the compliance certificate required under the above rule from the specified professional body, which is the SLMC in the case of degrees in medicine. And they conclude the above sequence of events makes it very clear that there were many irregularities, if not outright deception of the public, in the manner in which the Saitam medical degree program was established. This is not what Ramesh Pathirana says. This is from the, I quoted from the report of the deans of the faculties of medicine. Bohoma pahadiliwama vaidya adhyapane me upadhiya laba dime hakiyawak naitika hakiyawak මේ සයිටම් මාතෘන් නැති බව ලංකාවේ වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරු 8 දෙනාම කියනවා. මීට එහා යන්න තැනක් නෑ මිත්‍රවරුනි. එනිසා අපි කියනවා මේ නඩු තීන්දුවක් ගැන කතා කරනවා. මේ නඩු තීන්දුව නීතිය සෑම විටම යුක්තිය නොවේ කියන කාර්යය මම මේ ගරු ස්වභාවය කියනවා. නීතිය ගතිකයි. නීතිය උසාවිය තීන්දුව කරන්නේ නීතියට ඉදිරිපත් වන උසාවියට ඉදිරිපත් වන කරුණු අනුව. නීතිය සෑම විටම යුක්තිය නොවේ. නීතිය යුක්තියක් වෙන්න නම් නීතිය කරවන විනිශ්චයකාරතුමන්ලා සමාජ මතය විමසන්නට අවශ්‍යයි. මේන් සිදුවන කරුණ මේ කාරණය පිළිබඳව ඉන්දියාව හිටපු අග්‍ර විශ්වකාර භගවතී මැතිතුමා සඳහන් කරලා තිබෙනවා. නීතිය යුක්තිය වෙන්නට නම් සමාජ මතය විමසන්නට ඕනේ කියලා. උසාවියට ඉදිරිපත් වන කරුණු අනුව තීන්දුවක් දෙන්න පුළුවන්. හැබැයි ඔවුන්ට වෛද්‍ය සභාවට බලපෑම් කරලා වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය නිර්ණය කරන්න බැහැ කියන කාරණේ සඳහන් කරන්න අවශ්‍යයි. ජාතික අධ්‍යාපන කොමිසම ගුරුවරුන්ගේ තත්ත්වය නිර්ණය කරනවා, පාලනය කරනවා. ශ්‍රී ලංකා ඉංජිනේර්ස් ඇසෝසියේෂන් ලංකාවේ ඉංජිනේරුවන්ගේ තත්ත්වය නියාමනය කරනවා, පාලනය කරනවා. චාටර්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් අකවුන්ටන්ට්ස් ලංකාවේ ගණකාධිකාරවරුන්ගේ තත්ත්වය පාලනය කරනවා. ඊට එහාට ගිහිල්ලා the legal when it comes to the legal profession council of legal education which is attached to the law college own council of legal education ලංකාවේ නීතියේ තත්ත්වය නියාමනය කරනවා. අද වෛද්‍ය නීති උපාධිය ලබා ගන්න කොළඹ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට නීති ලෝ කොලෙජ් එකට යන්නේ නැතුව නීතිය අනීතිය ප්‍රැක්ටිස් කරන්න බෑ. මොකද නීතිය අධ්‍යාපනය පිළිබඳව නියාමනයේ අධිකාරීත්වය දරන්නේ ලීගල් ද කවුන්සිල් ඔෆ් ලීගල් එඩියුකේෂන්. හෙට කවුරු හරි උසාවියට ගිහිල්ලා කිව්වොත් අපි ලෝ කොලෙජ් එකට යන්නේ නැහැ, අපිට නීතිය ප්‍රැක්ටිස් කරන්න ඉඩ දෙන්න SLMC අනුමැතිය නැතුව මේ වෛද්‍ය විද්‍යාව කරනවා වගේ කියලා ඒකට අධිකාරණ ඉඩ දෙනවාද කියලා අපි අහනවා. ඒ නිසා නීතිය නඩු තීන්දුව යුක්තිය නෙවෙයි, නීතිය සෑමිටම යුක්තිය වෙන්නේ නැහැ. ඒ නිසා බලහත්කාරයෙන් වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිළිබඳව කාරණය බලහත්කාරයෙන් වෛද්‍ය සභාව මත පටවන්නට හදන එක අපරාධයක් කියලා අපි මේ සභාවේ කියනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ගැටලුව විසඳන්න අවශ්‍ය නම් ඒකට මාර්ගයක් තිබෙනවා. මේ ඇතිවන සමාජ කාරණය, මේ ඇතිවන සමාජ දේශපාලන විපර්යාසය 1988-89 දශකයේ අපිට සිහි ගන්වනවා. History repeats itself. ඉතිහාසය නැවත ප්‍රතිනිර්මාණය වෙමින් තිබේ. එක්සත් ජාතික පක්ෂ රජයේ කාලේ අධ්‍යාපන දවල පත්‍රිකාව හරහා අපි දැකපු දේ 1988-89 කාලේ ශිෂ්‍ය අරගල හරහා අපි දැකපු දේ නැවත අලු යට ගිනි පුපුරුමෙන් මතුවන බවන් ඉතාම කනගාටුයි. සදාන් කරන මේක දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. මේකෙන් අත බිහදා ගන්න කාටවත් බෑ. අපිට දේශපාලනඥයින්ට කොහොමත් බෑ, කිසිම පක්ෂයකට බෑ. අපි කියනවා මේ දරුවන්ට ඇහුම්කන් දෙන්න, මේ වෛද්‍යවරුන්ට ඇහුම්කන් දෙන්න. මේක දැවැන්ත සමාජ ප්‍රශ්නයක් බවට මතුවෙමින් යනවා. ඒ විසඳන්නට කටයුතු කිරීම අපි සෑම කෙනෙක්ගේම දේශපාලනඥයන් හැටියට නෙවෙයි සමාජයට වග කියන පුරවැසියන් හැටියට අපේ යුතුකමේ කියලා අපි මේ අවස්ථාවේ සඳහන් කරනවා.
එහෙම නොකළොත් කාලය තප්පර ගානක්
හරි අවසන් කරනවා කතා නැතුමනි. එහෙම නොකළොත් ඉතිහාසය අපිට සාප කරයි. මොකද මේ රටේ ලක්ෂ සංඛ්‍යාත දරුවන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා වගේම ඔවුන් පිළිබඳව ඇති කාරණය දේශපාලන ප්‍රශ්නයක් නොවන බව අපි වටහා ගන්න අවශ්‍යයි. ඔවුන්ගේ ආවේග අපි දැක්කා, ඔවුන්ගේ සිතුම් පැතුම් අපි දැක්කා. රිචඩ් පත්‍ර නැමැතුමා අධ්‍යාපන නැමැතිවරයා වශයෙන් ඉන්නකොට අපි බෙලපාලි ගියා නවකවද පනත නවත්තන්න කියලා. ශිෂ්‍යයින්ට කවුරුත් බලපෑම් කරලා නෙවෙයි ඒක කරන්නේ, ඔවුන්ට ඔවුන්ගේ ස්වාධීන මතයක් තිබෙනවා. ඒ මතයට ඇහුම්කන් දෙන්න වෛද්‍යවරුන්ට ඇහුම්කන් දීලා මේ සහිත මර්බුදය එය ජනසතු කිරීමෙන් අවසන් කරන්නට කියලා ඉල්ලීමක් කරමින් හඳුනා. බොහොම ස්තුතියි.
පාර්ලිමේන්තුව දිවා ආර සඳහා පසුවර 1:30 දක්වා අත්හිටුවා.